ප්‍රථමයෙන් සිරස්තල ජීවන වියදමට සහ දේපල වෙළඳ පොළට වැඩි පීඩනයක් එක් කරමින් ඔස්ට්‍රේලියාවේ පොලේ අනුපාත තවදුරටත් ඉහළ යනු ඇති බවට ඉඟි පළවේ. දරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරමින් ඔස්ට්‍රේලියානු පවුල් නීති පද්ධතියේ නව ප්‍රතිසංස්කරණ සඳහා කෙටුම්පත් ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය හැසිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන ලැබීම ප්‍රමාද වන ලකුණු. අධිආරක්ෂක කලාපයක තිබූ පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. SBS සිංහල ප්‍රෝට්ටි සමගින් මම අතිනි අමරසිරි. යුක්රේනයට තවත් හමුදා ආධාර ලබාදීමේ ඒකාබද්ධ ගිවිසුමක් ඇතිකර ගැනීම ඇතුළු ප්‍රතිඵල සමගින් ප්‍රංශයේ පැරිස් නුවරදී ප්‍රංශයේ ආරක්ෂක ඇමතිවරයා සමග පැවති හමුව ඉතා ඵලදායී වූ බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසයි. මෙම ද්වේපාක්ෂික රැස්වීම සඳහා විදේශ අමාත්‍ය පෙනී වොන්ග්, ප්‍රංශ විදේශ ඇමතිනි කැතරින් කොලෝනා සහ ප්‍රංශ සන්නද්ධ හමුදා අමාත්‍ය සෙබස්තියන් ලෙකෝනු සහභාගී වූහ. 2021 වසරේදී මොරිසන් රජය විසින් ප්‍රංශය සමග සිදු කළ ඩොලර් බිලියන ගණනක සබ්මරීන් කිවිසුමක් අවලංගු කිරීමත් සමග දෙරට අතර සබඳතා පළඳු වී තිබුණි. දෙරට අතර සබඳතාව දැන් යථා තත්ත්වයට පත්වමින් පවතින බවත් යුක්රේන ආධාර පිළිබඳ ගනුදෙනුව එහි ලකුණක් වන බවත් මාල්ස් මහතා පවසයි.
Australia and France working together in providing a supply of 155mm ammunition to Ukraine. This forms part of the ongoing level of support that both France and Australia is providing Ukraine to make sure that Ukraine is able to stay in this conflict and be able to see it concluded on its own terms.
මෙම හමුවේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යවකාශයට චන්ද්‍රිකා දියත් කිරීමේ අරමුණින් ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව අතර අභ්‍යවකාශ සහයෝගීතාව ඉහළ නැංවීමේ අභිප්‍රාය පිළිබඳ ලිපියක් අත්සන් කිරීමද සිදුවිය. විශේෂයෙන්ම ඉන්දු පැසිපික් කලාපයේ කාරණා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සමග සහයෝගීතාව නැවත ආරම්භ කිරීමට ප්‍රංශය කැමැත්තෙන් පසුවන බවත් එහිදී රාජ්‍යන්හි ස්වෛරීත්වයට ගරු කරමින් කටයුතු කරන බවත් ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
The priority of both our governments is obviously respect for the sovereignty of each country and state in the Pacific. Goes of course for Australia, goes for France through its overseas territory, also respect for the sovereignty of other island states in the Pacific, sovereignty in the air, on land, but above all maritime sovereignty.
ජීවන වියදමට සහ දේපල වෙළඳපොළට වැඩි පීඩනයක් එක් කරමින් අගෝස්තු මාසය වන විට සිව්වරක් පොලී අනුපාත ඉහළ යනු ඇති බවටත් ලැබෙන මාසයේදී එය 0.25කින් ඉහළ යනු ඇති බවටත් ඉඟි පළ වී තිබේ. ඉහළ සිල්ලර විකුණුම් මිල හේතුවෙන් මාසික පාරිභෝගික මිල දර්ශකය දෙසැම්බර් මාසයේදී 7.3 සිට 8.4 නව උපරිමයක් දක්වා ඉහළ යාමත් සමග මෙසේ පොලී අනුපාත වැඩි කිරීමට සිදු වී තිබේ. මෙම පොලී අනුපාත වැඩිවීම නිසා මුදල් අනුපාතය 3.1 සිට 4.1 දක්වා ඉහළ යනු ඇති බව ඔස්ට්‍රේලියාවේ ඩෝචේ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆිලෝ ඩොනෝගෝ පවසයි. වත්මන් ඔස්ට්‍රේලියානු පවුල් නීති පද්ධතියේ දරුවන්ගේ ආරක්ෂාව ප්‍රධාන කරුණක් නොවන බව පවසමින් ඔස්ට්‍රේලියාවේ පවුල් නීති පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ යෝජනාවක් රජය විසින් නිකුත් කර තිබේ. ඊයේ දිනේදී නිකුත් කරන ලද මෙම කෙටුම්පත යටතේ ආරක්ෂාව, සංවර්ධන අවශ්‍යතා සහ දරුවන්ගේම මනාපය ඇතුළුව දරුවෙකු සඳහා හොඳම අවශ්‍යතා සාධක 6ක් මගින් දරුවාගේ භාරකාර විධිවිධාන තීරණය කරනු ලබන අතර සමාන හවුල් මාපිය වගකීම් පිළිබඳ උපකල්පනය ඉන් ඉවත් කරනු ලැබේ. පවතින නීති පද්ධතිය උසාවියට සහ දෙමව්පියන්ට පහසු කිරීම සඳහා හොඳම අවශ්‍යතා සඳහා වන සාධක විධිමත් ලෙස ඊට ඇතුළත් කරන බව නීතිපති මාර්ක් ඩෙෆ්‍රස් පැවසුවේය. 2019 ඔස්ට්‍රේලියානු නීති ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් මෙන්ම 2021 මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු පරීක්ෂණයකින් පසුව ඔස්ට්‍රලයානු පවුල් නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා මෙම නීති කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. පුනර්ජනනීය බලශක්ති මූල්‍ය සහ ආයෝජන සමාගම් සමූහයක් විසින් නැවත කාර්මීකරණය කරන ලද ශුන්‍ය විමෝචන අනාගතයක් ලෙස හඳුන්වන සැලැස්මක් දියත් කර තිබේ. දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම ඔස්ට්‍රේලියාවේ ආර්ථික අපනයන සහ රැකියා වර්ධනය සඳහා ඇති විශිෂ්ටතම අවස්ථාවන්ගෙන් එකක් වන බව මෙම සමාගම් පෙන්වා දෙයි. එමෙන්ම ආරක්ෂණ යන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ සහ නව දිගුකාලීන කාබන් විමෝචන ඉලක්ක සහිත පියවර රැසක් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින බවද මෙම සමාගම් පවසයි. ඉන්ධන සහ තෙල් තොග සීමිත බවත් දේශීය සැපයුම් දාම සහ පොසිල නොවන ඉන්ධන බලශක්ති සහ ප්‍රවාහනය සඳහා කෙරෙන ආයෝජන මත ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව වඩ වඩාත් රඳා පවතිනු ඇති බවත් මෙම සමාගම් වැඩිදුරටත් කියා සිටී. ඊයේ උදෑසන සිඩ්නිහි පැවති ස්මාර්ට් බලශක්ති කවුන්සිලයේ කර්මාන්ත දේශගුණ ක්‍රියාකාරී සමුළුව විසින්ගත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සැලැස්ම නිකුත් කිරීමට කටයුතු කර තිබේ. දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රවෘත්ති. චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වසර දෙකක ණය සහන කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට වාර්තා වේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක ණය සහන පැකේජය ලබා දීමට නම් චීනෙන් මින් ඔබට ගිය සහතිකයක් අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය පවසා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියලු රටවල් වෙතින්ද ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකයක් අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ සඳහා එම රටවල් වෙතින් වසර 10ක ණය අත්හිටුවීමක් සහ වසර 15ක ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්න ආකාරයේ පූර්ණ සහතිකයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පසුගියදා හිමි වූ අතර චීනයේ එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාව ගත් ණය සම්බන්ධයෙන් වසර 2ක සහන කාලයක් ලබා දෙන බවට චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකාව ලබාගත් සමස්ත චීන ණය වෙනුවෙන් මෙම එක්සිම් බැංකුවේ සහතිකය පමණක් ප්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනයේ මෙම හැසිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීම තවදුරටත් ප්‍රමාද කරනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. බටහිර රටවල් ප්‍රමුඛ පැරිස් ණය සමාජයේ රටවල් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නිවේදනයක් ළඟදීම නිකුත් කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ අතර රටතුර පවතින වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට නම් එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පමණක් වන බව ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලාපිටිය ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අය කරනු ලබන උපයන විටපත්ද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් අය කරගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. රජය විසින් රට ආර්ථික වශයෙන් පත්වී ඇති ව්‍යසනයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ජනතාවට සහන ලබා දෙන්නේ කෙසේද යයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි 2024 වසර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වර්ෂයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් රාජ්‍ය සේවකයින්ට මේ පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවත් මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය. විදේශ රාජ්‍යයන් සමග එකඟතාවයන්ට පැමිණීමේදී එම රටවල රජයන් සහ එම රටවල බදු ගෙවෙන ජනතාව ශ්‍රී ලංකාවට සහන ලබා දීම සඳහා කැපවීම කරන බව සඳහන් කළ ඇමතිවරයා එමෙන්ම රටවැසියන්ටද කැපකිරීම කිරීමට සිදුවන බව පැහැදිලි කළේය. පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක් තුළ ඊයේ දහවල් යාඥාවන් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු වී තිබේ. මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමත් සමග මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් පසු පකිස්ථාන අගමැති ශිභාෂ් ෂරීෆ් තුවාල ලැබුවන් බැලීමට ගොස් තිබේ. බෝම්බකරු පොලිස් සහ ත්‍රස්තමර්ධන කාර්යාලයේ පිහිටි අධ්‍යාරක්ෂිත පරිශ්‍රයට ඇතුළුවීමට පෙර ආරක්ෂක බාධක කිහිපයක් හරහා ගමන් කළ බව පෙනෙන්නට ඇතැයි පකිස්ථානු පොලිසිය පවසයි. TTP නමින් හැඳින්වෙන පකිස්ථානු තලේබාන් සංවිධානයක් බෝම්බ ප්‍රහාරයේ වගකීම පිළිගෙන තිබේ. ප්‍රහාරය ඇසින්දුටු සාක්ෂිකරුවෙක් වන හජි ශවානස් පවසන්නේ ගොඩනැගිලි සුන්බුන්යට මල සිරුරු තැන්පත් වී තිබූ බවයි.
I did not see any dead bodies. We took out the injured and sent them to hospital. The dead bodies should all be inside the mosque, buried under the rubble.
ඊයේ රාත්‍රියේ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් වූවන් වෙනුවෙන් පූර්ණ පොලිස් ගෞරව සහිතව සමූහ භූමිදානයක් පැවැත්විණ. ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස COVID-19 ලැයිස්තිගත කර තිබීම තවදුරටත් පවත්වාගෙන යාමට උපදේශක කමිටු රැස්වීමකින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කොට තිබේ. COVID වසංගතය ගෝලීය හදිසි සෞඛ්‍ය අවස්ථාවක් නියෝජනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රථම වරට ප්‍රකාශ කිරීමෙන් පසුව පසුගිය වසර තුනක කාලය තුළ ලොව පුරා මිලියන 6.8කට වැඩි පිරිසක් COVID වසංගතයෙන් මියගොස් ඇති අතර ඉන් ප්‍රජාවන් සහ සෞඛ්‍ය පද්ධති කඩාකප්පල් වී තිබේ. විශේෂයෙන් COVID සඳහා වන ප්‍රතික්‍රියා මාර්ග සඳහා ගෝලීය වශයෙන් ප්‍රවේශය වැඩි දියුණු කළ හැකි නම් මේ වසරේ COVID හදිසි තත්ත්වයේ අවසානයක් දැකීමට බලාපොරොත්තු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අදානම් ගේබ්‍රියේසස් පවසයි. නමුත් COVID වසංගතය සංක්‍රාන්ති සමයක පවතින බවට අනතුරු අඟවන ඔහු COVID වසංගතයේ ඍණාත්මක ප්‍රතිවිපාක අවම කිරීම සඳහා එය ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමට තවමත් අවශ්‍ය වන බවද අවධාරණය කළේය. දැන් ක්‍රීඩා පුවතක්. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ඔස්ට්‍රේලියාවේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ස්ටීව් ස්මිත් නම් කර තිබේ. ඔහු අවස්ථා 4කදී මෙම කිරුළ දිනාගත් 3 වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා වේ. රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් මීට පෙර 4 වතාවක් බැගින් වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වූ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා වේ. බෙත් මූනී විසින් වසරේ ඔස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව යන කිරුළ දෙවන වරටත් හිමිකරගෙන තිබේ. 2020 වසරෙන් පසු ප්‍රථම වතරට මෙම සම්මාන රාත්‍රිය කිසිදු COVID වසංගත නීති සීමාවන්ගෙන් තොරව පැවැත්විණ. දැන් අද දවසේ ප්‍රධාන විනිමය අනුපාතයන් වෙත අවධානය යොමු කරමු. ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 171, බ්‍රිතාන්‍ය පවුම් 157, යුරෝ 165, ජපානයෙන් 92, 111, ශ්‍රී ලංකා රුපියල් 258, 133යි. ඔස්ට්‍රලියාවේ ප්‍රාන්ත හටරිරිවලට අද දවසේ කාලගුණය වාර්තා වන්නේ මේ ආකාරයටයි. සිඩ්නි කඩින් කඩ වැසි ඇතිවිය හැකි සෙල්සියස් 27, මෙල්බර්න් තරමක් වලාකුළු සහිතයි සෙල්සියස් 23, පර්ත් තරමක් වලාකුළු සහිතයි සෙල්සියස් 36, ඇඩිලේඩ් සෙල්සියස් 26 ආලෝකමත් දිනයක්, හෝබාට් තරමක් වලාකුළු සහිතයි සෙල්සියස් 25, කැන්බරා සෙල්සියස් 26 තරමක් වලාකුළු සහිතයි, බ්‍රිස්බේන් කුණාටු ඇතිවිය හැකි වැසි සහිත දිනයක් සෙල්සියස් 32, ඩාවින් සෙල්සියස් 32 කුණාටු ඇතිවිය හැකි කඩින් කඩ වැසි ඇතිවන දිනයක්, ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිතව කාලගුණය වාර්තා වන්නේ වලාකුළු සහිත දිනයක් සෙල්සියස් 24ක් ලෙසින්.